ධම්මයම්පි සංඝං සරණං ගච්ඡාමි මානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උතුම් තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා දෛසාදු කියන්නේ තුමරුවන් වන්දනා කරන්න මාත් සමගම මෙහෙම කියන්නේ ඉත්තිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස සාරති සතාදේව මනුස්සාන බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දික්ඛෝ අකාලිකෝ හේහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝයිති සුපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දකිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤං කෙන්තං ලෝකස්වාති සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අතිගෞරවනීය මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන්නා වූයේ නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, ඊයේ දවසේ පුරපසළොස්වක පොහොය දවසේ මේ පින්වත් පිරිස පෙහෙවත් සමාදන් වෙලා තම තමන්ගේ ආගමික කටයුතු යම් යම් ප්‍රමාණයකින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණු අවස්ථාවේ ඒ උන්වහන්සේලා ස්වයං භූ ඥානයෙන්ම අවබෝධ කරගන්නට යෙදුනා වූ සංසාරයෙන් එතර වෙන්න හේතු වෙන නැවත නූපදින්න හේතු වෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය උන්වහන්සේලා එලෙස අවබෝධ කරගෙන අපට දේශනා කරලා තියෙනවා. ආන්නේ දේශනාවලට අනුකූලව අපි මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයෙන් මේ ලැබුණු දුර්ලභ බුද්ධ ශාසනයෙන් අපිට තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදුනා වූ ඒ සද්ධර්මය අපි තම තමන්ගේ නුවණ පමණේ හැටියට ඊයේ දවස තුල තම තමන් ඒ කටයුතු වල යෙදෙන්න ඇති. පින්වත්නි, ඔබ අවබෝධ කරගන්න ඕන ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේම බොහෝම දුර්ලභව බොහෝම කාලයකට පස්සේ. උන්වහන්සේලා ලෝකේ පහළ වෙන්නට කලින් මේ ලෝකයේ තුල පිනන්නේ විවිධ ඇදහිලි විවිධ ආගම් ඒ දේවල් පැවතුණා. කර්මවාදී තාපසවරු ඒගොල්ලොත් මේ ශාසනයට පිවිසෙන්නත් පුළුවන් වෙන විදිහට ඒගොල්ලොත් ඒ කාලේ හැටියට ඒ සත්වයන්ට මේ කරන්න අඩුම ගානේ කර්මය කර්මඵල විශ්වාස කරමින්වත් ඒ කටයුතු වල යෙදෙන්න කියලා ඒගොල්ලන්ට අනුශාසනා කරා. මේ පාපිස මම කිව්වා නේද. එතකොට මාවාඩේ ගත්තා නේද. එතකොට මේ ඒක තුල පින්වත්නි ඔබ අහලා තියෙනවා ඔය අරක කියලා ඒ කර්මවාදී තාපසෙක් හිටියා. ඒ අරක තාපසයාත් Tamange gola pirisa abuddhoppada kala walat pinwatni hikmawana. Egollo e kala walat hikmanne hari apita baya hitenawa. Egollo kiyanne pinwanne abuddhoppada kale edith egollo kiyenawa brahmana waruni me manussa jeevithaya bohoma swalpai. මේ මනුස්ස ජීවිතයේ බොහෝම ලඝුයි, පරිත්තයි, දුක් සහිතයි. මේ මනුස්ස ජීවිතයේ බොහෝ උපායස් සහිතයි. උපදින කිසි කෙනෙක් නොමරන කෙනෙක් නැහැ. ඒ නිසා වහ වහ ඒගොල්ලෝ කියනවා මේ පින් කරන්න කියලා. ඒ කාලවල නිවන සාත් කරන්න කියන වචනයක්වත් ඒගොල්ලෝ දන්නේ නැහනේ. ඒ කාලවල දුකෙන් අත මිදෙන කියන ක්‍රමයක්වත් දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ කියනවා වහ වහ පුණ්‍ය කටයුතු කරන්න කියලා. එතකොට පින්වන්දි බලනකොට ඒ කාලවලත් ඒගොල්ලෝ එහෙනම් මේකෙන් අත මිදෙන්න දැන් ඒ කාලවලත් දැනිලා තියෙනවනේ මේක දුකයි කියන එකක් සාමාන්‍ය අවබෝධයක් නැහැ. එහෙත් දැනිලා තියෙනවා මේ මනුස්ස ජීවිතේ මොකද්ද? බොහෝම දුක් සහිතයි. එතකොට ඒ අරක තාපසය ඒ දේශනා කරන කාල වෙනකොට මගේ මතකෙ හැටියට අවුරුදු 60,000ක් විතර අවශ්‍ය තියෙනවලු මිනිස්සුන්ට. එපමණ අවසක් තියෙන කාලෙත් කියන්නේ මේ මනුස්ස ජීවිතයේ අල්පයි සල්පයි පරිත්තයි ලඝුයි බොහෝ දුක් සහිතයි උපායාස සහිතයි. බලන්නකොට ලෙඩවල් 6ක්ලු ඒ කාලේ තියෙන්නේ. බඩගින්න, පිපාසය, මල මුත්‍රා කිරීම, දරු ප්‍රසූතිය, සීතල උෂ්ණ වගේ අපි නම් ගණන් ගන්නෙම නැති ලෙඩවල් 6ක්. ඊගෙන දැන් අපිට ඕව ගණගනද ඔයගොල්ලෝ? අපෝ ඒවත් නෙමෙයි දැන් තියෙන්නේ මොනවද? ඒ දැන් මේ ඉන්න අපි එවලේ මෙරිල වැටනේව තියෙන්නේ. මේ ආපු කෙනෙකුට නියත වශයෙන් සහතිකයක් දෙන්න බෑ අතගෙදර යන්න වෙයි කියන එක. ලබන මාසේ ආපහු මේ මහත්ය කරන වැඩසටහනට ඕගොල්ලන්ට එන්න වෙයි කියන එක හිතන්න බෑ. ඇයි? හේතුව එක්ක වගඩොඩ අමාරුවක් ඇදලා, පිළිකාවක් ඇදලා, ප්‍රෙෂර් ඇදලා, කොලෙස්ටරෝල් මේ මොන හරි වෙලා යන්න පුළුවන්. ඒ තරම් දරුණු ලෙඩවල් පින්නත් නහරය පිපිරුවොත් එවලම යන්න පුළුවන්. ඒ කාලේ ඒව නැහැ. හැබැයි එහෙම තියාගෙනත් බලන්නකොත් දැන් ඒ කාලේ වගේ අරකතා දැන් මේ කාලේ අරකතා පස්සේ හිටියන 60,000ක් ආවස තියෙද්දි ඒ වගේම ලෙඩවල් සිම්පල් ලෙඩවල් 6ක් තියෙද්දි ලෙඩවල් නෙමෙයි ඒවා අපි නම් කියන සාමාන්‍ය ඒවා. ඒ 6ක් තියෙද්දි එයා කියන්නේ මනුස්ස ජීවිතයේ බ්‍රාහ්මණෝනි සල්පයි පරිත්තයි ලඝුයි බොහෝ දුක් සහිතයි බොහෝ උපාය සහිතයි කියලා නුවණින් මේක දැනගන්න ඕන කියලා. එතකොට බලන්න උපදින කිසි කෙනෙක් නොමරන කෙනෙක් නෑ කියනවා. 60,000ක් ආවස තියෙද්දිත් නොමරන කෙනෙක් නෑ කියනවා. දැන් අපට 100ටත් අඩු වෙලා ඒ ඕගොල්ලෝ කැමතිද නොමරන කෙනෙක් නෑ කියන එක පිළිගන්නවා? ඔගොල්ලෝ මරණා කියලා හිතෙනවද? ඈ අනේ නෑ දැන් බලනකො අනේ අවුරුදු මේ 70 60 වෙච්ච මේ දැන් මට පිට බලනකොට මේ අම්මලාගේ මූණු වල කටවල වල හැටි පේනවෙයි. අර නවදලි හේනක ඉදිරි ටික දන්නවනේ මං. ඒක විනේ මං කිව්වේ නවදලි හේන වල මේ. ඇයි ඔගොල්ලෝ අන්න එක පැත්ත හිතන්නේ වැරදි පැත්තමනේ. නවදලි හේන වල හොඳට වගා භෝග හරියනවනේ නේ. ඇත්තටම ඒක අවුරුදු 60 70 වෙච්ච අපිට උහුමනේ පින්වන්නේ. ඉතින් 60,000ක් අවස තියෙන කාලවල මෙහිම වෙලත් අපිට හිතෙන්නේ නෑ නේ මේකෙන් ඈතර වෙන්න ඕන කියන එක. එහෙනම් දැන් ඔබ කල්පනා කරන්න ඒ කාලවලත් පින්වත්නේ ඊටපු අය මේක දුකයි කියලා යම් විදිහක දැනිලා ඒගොල්ලෝ මේ ගිහි ජීවිත වලින් අත මිදිලා වනාන්තරවල හරි කොතන හරි තැනකට ගිහිල්ලා මේකේ ක්‍රමයක් දන්නේ දුක කියන එක දැනෙනවා. හැබැයි කුමක් නිසා මේ දුක එනවද කියන එක නම් දන්නේ නැහැ. කුමන හේතුවක් අරඹයා දුක එනවද දන්නේ නැහැ. දුක එනවා. ඉතින් දුක නැති කරන් දැන් අන්න එතකොට හිතනවා දුක එනවා මේක දුකයි. දැන් ඒගොල්ලන්ට හිතෙනවා මේ දුක එනවා ඇත්තද මේකට සැබෑ හේතුව දකින්නේ නැහැ. ඒගොල්ල හිතනවා මේක දුක එන්නේ මේ ගෙදර ඉන්න නිසා වෙන්නේ නැතිනේ. මෙන්න මේ කටයුතු ටික කරගෙන දූ දරුවෝ ආවා වුණා මේ ටික කරගෙන ඉන්න නිසා වෙන්නේ නැත කියලා ඒගොල්ල මොකද කරන්නේ? ආන්නේ වයින් අත් මිදිර යනවා වනාන්තරවලට. එතකොට නරකද ඒක? හොඳයි. හැබැයි විමුක්තියක් ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ දන්නේ නැහැ පින්වත්නි සැබවින්ම මේ දුක එන්නේ මොකක් නිසාද කියන එක. දුක බව දන්නවා. මේගොල්ලෝ හිතුවේ මේ දුක එන්නේ මෙන්න මේ ඉන්න වටපිටාව පරිසරය ආශ්‍රය ගනුදෙනු කරන කට්ටිය නිසා තමයි එන්නේ කියලා තමයි මෙතනින් මේගොල්ලෝ ඒක දාලා යන්නේ. හැබැයි අන්න බලන්නකෝ භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි උන්වහන්සේත් මේ උත්තරේ සොයාගන්න බැරුව 20 අසංකේය කල්පලක්ෂයක් මේ කටයුතු ලේදුනා. යෙදිලා උන්වහන්සේ මේ උත්තරේ සොයාගත්තා. උන්වහන්සේ සොයාගත්තේ කුමක්ද? මේ දුක හදන එක තියෙන්නේ, දුක හදන හේතුව තියෙන්නේ මේ බාහිර වස්තුවල ද නැද්ද? ඈ නැහැ කියලා බලන්නකො. මෙතෙක් ඇත්තටම ඔබටත් හිතුණනේ සාමාන්‍ය මේ දහම අවබෝධයක් නොවුනොත් ඔබටත් හිතුණනේ මම මේ ගෙදර නිසා තමයි මට මේ දුක. මේ මිනිස්සයත් එක්ක ආව නිසා තමයි මට මේ දුක. නිකන් එහෙම හිතෙන්නේ නැද්ද? හිතිලා නැද්ද ජීවිතේ? හිතිලා. දෙයනේ ඒ නිසා නෙමෙයි දුක. අන්න භාග්‍ය දැන් අපි හිතුවේ බාහිර හේතු නිසා තමයි අපිට මේ දුක ඇතිවන්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා උන්වහන්සේ අනුශාසනා කරේ මේ බාහිර හේතුව නෙමෙයි මේ දුක හදන එක තියෙන්නේ තමන්ගේ මනෝභාවය තුල. බාහිර වස්තුවකට බැහැ ඔබට දුක හදන්න. බාහිර දැන් ඔබ දන්නවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට අපිට උත්තරෙත් දුන්නනේ. මේ දුකට හේතුව මහණෙනි කුමක්ද? තණ්හාව කියලා. ඒ එතෙන්දි එහෙනම් දුකට හේතුව තණ්හාව. හැබැයි එතකොට අර අනිත් ඉස්සරම හිටපු අබුද්ධෝත්පාද කාලවලය දන්නවනේ දුකට හේතුව තණ්හාව කියලා. නෑ නෑ නෑ. ඒගොල්ලෝ හිතන්නේ දුකට හේතුව දැන් ඕගොල්ලෝ හිතන එකමයි ඒගොල්ලෝ හිතන්නේ. ඕගොල්ලොත් මේ බණ දහමක් අහලා නොතිබුණා හිතන්නේ අව බාහිර දේ නිසා තමයි දුක එන්නේ කියන එකනේ. අන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මේ තණ්හාව නිසායි දුක එන්නේ. අන්න දැන් දුක එන හේතුව සොයාගත්තා. හැබැයි තණ්හාව නිසායි දුක එන්නේ, ඒ කියන්නේ මොකද්ද? කැමැත්ත නිසායි, බැඳෙන නිසායි දුක එන්නේ. එතකොට පින්වත්නි මේ තණ්හාව නිසා දුක එනවා. එතකොට එහෙනම් දැන් ඔන්න දුක කියන එක නම් යම් විදිහක නිකන් සාමාන්‍ය දැනගැනීමක් තිබුණා. ඉන් අත්මි දෙන්න අපිත් විවිධ ක්‍රම යොදනවා. ඇත්තට බලන් දැන් අපිත් දුකෙන් අත මිදෙන්න කියලා නේද ඉගෙන ගත්තේ, රැකියා ගත්තේ, ආවාහිවා වුණේ, දූ දරුවෝ හැදුවේ. ඔය සේරම උත්තරවලට ගියේ දුකෙන් ටික ටික අත මිදෙන්න කියලා හිතන්නේද? එහෙමද? එහෙමද නැද්ද? එහෙම නැත්තම් සිංහල ජාතිය හදන්න කියලා හිතාගෙනද? ඒ රට සේවයක් කරන්න කියලා හිතාගෙන නෑ නේ. එහෙම නෑ පින්නන්නේ. ඔබට හිතුණා තනියෙන් ඉන්න එක දුකයි, දෙන්නෙක් එක හිටියොත් දුක නැති, අඩු ගන්න එහෙමවත් හිතෙන්නේ නැති. ඔව් සර්, ඒක සපයි කියලා හිතලා කියන. නමුත් අන්න බලන්නකෝ දැන් එතකොට සැප හොයන්න අන්න දැන් ඔබට මේ කියන්නේ සියුම් නුවණකින් යොදනවා නම් ඔබට දැන් මෙතනම දැනෙන්න ඕනේ දේ. එතකොට පිනවනේ අපි දැන් ඇත්තටම ඉගෙන ගත්තොත් සැප ලැබෙයි කියලා, රැකියාවක් ගත්තොත් සැප ලැබෙයි කියලා, ගෙවල් දොරවල් ආවාහ විවාහ කරගත්තොත් සැප ලැබෙයි කියලා හිතන් අපි ඒව ඇත්තටම පිහිට කරගත්තේ සැප ලැබෙයි කියලා හිතන්නේද? ආයි දැන් ඔබ දරුවෙක් හැදුවේ අනේ දරුවෙක් ඇත්නම් සැපයි, මේ ගේ පිරීලා ඇති කොච්චර සතුටුද කියලා හිතුණා නේද? නැද්ද? හිතුණා. එතකොට දැන් හදිසියෙන් දැන් මෙතන සද්ධර්මයේ අහන කෙනෙක් ඇති, බබාලා නැති කෙනෙක්. දැන් එයා දුකටපත් වෙලා ඇති. අනේ දරුවෙන් නැති නිසා මට දුකයි. ඉන්න අය කියනවා ඇති නිසා මට දුකයි. එයා මොන හේතු නිසා මේ දරුවා මෙහෙම කියලා එයා ඒ නිසා දුකයි කියනවා. මෙයා කියනවා මන් නැති නිසා දුකයි. එතකොට දැන් එතනම දැන් අපට සාමාන්‍යයෙන් දැනෙන්න ඕන එහෙනම් මේ කාටවත් මේක මේ හේතුව අහුවෙලා නැහැ. අරේ කියන්නේ දරුවා ඇති නිසා දුකයි, මෙයා කියනවා දරුවා නැති නිසා දුකයි. එහෙනම් මේ ඒ දෙන්නටම දුකව දෙන්නටම දුකේ හේතුව නම් අහුවෙලා නැහැ. එතකොට අන්න බලන්නකෝ පින්වත්නි, එහෙමනම් දැන් අපි හිතුවා මෙන්න මේ බාහිර දේවල් වල තමයි මේ තියෙන්නේ තණ්හාව කියලා. ඇයි පින්වත්නි? දැන් දුක යම් ප්‍රමාණයකින් අපි දැනගත්තා. හැබැයි දුක ඇති වෙන්න හේතුව නම් අපිට දැනගන්න ටිකක් බොහොම අමාරු වුණා. භාග්‍යතුන් වහන්සේ තමයි දුක ඇති වෙන්න හේතුව දේශනා කළා. අපි ඊට පෙර හිතුවේ මේ gedara katayutu මේ දේවල් නිසා දුක ඇති වෙනවා කියලා ඒව දාලා ගියා. දැන් ජම්බු කළ ගෙවල් දොරවල් දාලා ගිහිල්ලා තනි කකුලෙන් හිටියා. මෙහෙම ඉන්න එක දුකයි, අහම හිටියොත් සැපයි කියලා. නමුත් ඒගොල්ල සැප ලැබුවද? නෑ, සැප ලැබුවේ නෑ. එතකොට අන්න භාග්‍යතුන් වහන්සේ දෙන්නේ ඔහොම නෙමෙයි, ඕක නිසා නෙමෙයි දුක. මේ දුක එන්නේ තණ්හාව නිසා කියලා උන්වහන්සේ දේශනා. දුක එන්නේ තණ්හාව නිසා. දැන් ඕගොල්ලෝගේ මනසින් ඕගොල්ලෝ මේක පිළිගන්න කැමතිද? කැමති නැද්ද? ඕගොල්ලෝ කැමති නෑ පින්නන්නේ. ඇයි? ඔ මේ මෙතන එහෙමයි මට හිතෙන්නේ නැතුව ඇති. දැන් ඕගොල්ලෝ දුකෙන්නේ තණ්හාව නිසා කියන එක පිළිගන්න කැමති නෑ. ඕගොල්ලෝ තවම හිතාගෙන ඉන්නේ දුකෙන්නේ තණ්හාව නැති නිසා කියලා. තණ්හාව නැති වුණොත් දුකයි, තණ්හාව ඇති වුණොත් දුක නැති වෙනවා කියලා. ඕගොල්ලෝ හිතන්නේ අනිත් පැත්ත. එහෙමද නැද්ද? එහෙම නෙමෙයි කියලා නේ හිතන්නේ. ඔබට පසෙත්ත ඔබටම අවබෝධ වෙයි. එතකොට පින්වන්නේ එහෙනම් අර භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ දුකට හේතුව තණ්හාවයි. දුකට හේතුව මොකද්ද? තණ්හාවයි. එහෙනම් දුකට හේතුව තණ්හාව නම් දැන් ඔබ දැනගන්න දුකට හේතුව තණ්හාව නම් දුකෙන් අත මිදෙන්න නම් කරන්න ඕන මොකද්ද? තණ්හාවෙන් අත මිදෙන්න ඕන නේ. දුකට හේතුව තණ්හාව නම් පින්වත්නි, දුකෙන් අත මිදෙන්න නම් තණ්හාවෙන් නැතුව වෙන මොනම ක්‍රමයකින්වත් දුකෙන් අත මිදෙන්න බෑ. දුකෙන් අත මිදෙන්න නම් ඒ දුකට හේතු වන හේතු ධර්මයේ ඉවත් කරගන්න ඕන. එහෙනම් ඒකට හේතු වෙන්නේ මොකද්ද? තණ්හාව. එහෙමනම් අපි තණ්හාව නූපදින විදිහට තණ්හාව නැත්තම් දුරු කරන්න කියන්නේ ඕගොල්ලෝ වැඩපිළිවෙල හැටියට. එහෙම හරි කෙරෙන්න ඕන. අන්න තණ්හාවෙන් අත මිදුනොත් මොකෙන්ද අත මිදුනේ? දුකෙන් අත මිදුනා. එහෙනම් දුකෙන් අත මිදුනම කියන්නේ මොකද්ද? නෑ නෑ නෑ. ඒක සැනසීමනේ, නිරෝධයනේ. දැන් අපි කියන මේක දුකයි කියලා දැනගත්තා. ඒකට දුකට හේතුව තණ්හාවයි කියලාත් දැනගත්තා. එහෙනම් දුක ලැබෙන්නේ ඒ තණ්හාව නිසා නම් යමෙක් ඒ තණ්හාව නූපදින විදියට, ඒ තණ්හාව දුරු කරන විදියට වැඩපිළිව කළොත් එයාට දුක නූපදිනවා. දුක නූපදුනා කියන්නේ, දුක නූපදුනා කියන්නේ එයාට සැප ලැබුණා. ඒක නිරෝධය සැනසීම ලැබුණා. අන්න එහෙනම් නිරෝධය සැනසීම ලැබුණා. ඒ සැනසීම ලැබීම පිණිස කරපු යම් කටයුත්තක් වැඩපිළිවෙලක් ඇද්ද, ඒ කියන්නේ දුකෙන් මිදීම පිණිස, සැනසීම පිණිස සිදු කළ යම් කටයුත්තක් ඇද්ද, ඒ කටයුත්ත කියන මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දුකෙන් මිදෙන වැඩපිළිවෙල නිසායි දුකෙන් මිදුනේ. එහෙනම් දුකෙන් මිදෙන වැඩපිළිවෙල යෙදෙන්න ඕන. හැබැයි දුකෙන් මිදෙන වැඩපිළිවෙල යෙදෙන්න ඕන පින්වත්නි, අපි දුක නැති කරගන්න නෙමෙයි. දැන් මේ කියන එක වැරදි විදිහට තේරුම් ගන්න එපා. දුකෙන් මිදෙන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක වෙන්න නැවත වැරදි විදිහට හිතන්න එපා කියලා කියන්නේ, දුකෙන් මිදෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕන දුක නැති කරන්න කියලා හිතාගෙන නෙමෙයි. මම කියන එක හොඳට තේරුම් ගන්න. දුක නැති කරන්න දැන් ඕගොල්ලෝ එහෙම නැත්නම් ඒ මොකරේ කරන්නේ කියලා ඉක්මන් වෙන්න එපා, ඉවසන්න. එතකොට ඕගොල්ලෝ හිතින් හිතන, يعني විතර්ක එහෙම පහළ වෙන්නේ නැතුව බලන්න සංයමයෙන්. එතකොට දුකෙන් මිදෙන වැඩපිළිවෙල දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තුල අපිට තියෙන්න ඕන දුකෙන් මිදීම අරමුණු කරගෙනම නෙමෙයි. දුකෙන් හොඳට දෙනු, දුකෙන් මිදීම ඉලක්ක කරන්නේ නෙමෙයි ඔබ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යන්න ඕනේ. කුමක් ඉලක්ක කරගෙනද? ආන බුද්ධිමත් වෙන්න ඕන. මොකද්ද? තණ්හාව, ඒ තණ්හාව නූපදින විදියේ කර්මණු කරගෙන තමයි දුකෙන් මිදෙන වැඩපිළිවෙල ක්‍රියා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙන්න ඕන. තණ්හාව නූපදින වැඩපිළිවෙල ඉලක්ක
ඒ තණ්හාව නූපදින වැඩපිළිවෙල ඉලක්ක කරගෙන දුකෙන් මිදෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන විට නැති වෙන්නේ මොකද්ද? දුක. කිව්ව එක තේරුන්නේ නැහනේ. නැහනේ. ඇයි පින දැන් ඔබට මේ අපි කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නවනේ දුක කියන එක. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා දේශනා කරනවා ඔය දුක දේශනා කරනවා. මහණනි දුක ඇති වෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා දේශනා කරනවා. මහණනි යමකින්ද දුක එන්නේ දුක එන හේතුව නැසුවොත් නැති වෙන්නේ දුකයි. එනි දුක නැති වෙනවා කියන එකටම සමාන වචනයක් තමයි නිරෝධය. දුක්ඛ නිරෝධය. එතෙන්දි ඒ කියන්නේ සැනසීම. ඒ දුක්ඛ නිරෝධය ලැබෙන්න කරපු වැඩපිළිවෙලක් තියෙනව නම් ඒක කියනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒකට කියන තව වචනයක් තියෙනවා සීල සමාධි ප්‍රඥා. එතකොට එහෙනම් අන්න දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තියෙනවා. එහෙනම් සීල සමාධි ප්‍රඥා තියෙනවා. එතකොට දැන් ඔබ මේ සීලය දැන් හොඳට අවබෝධ කරගන්න. දැන් ඔබ මේ සීලය වඩන්න ඕන. ඔබ මේ සමාධිය වඩන්න ඕන. ඔබ මේ ප්‍රඥාව දිනු කරන්න ඕන. ඔබ මේ ප්‍රඥාව දිනු කරන විට සීලය සමාධිය වැඩෙනවා. එතකොට මේ ප්‍රඥාව දියුණු කරන වැඩපිළිවෙලේදී දුක්ඛ නිරෝධ ගාමිනී වැඩපිළිවෙලේදී ඒ කියන්නේ සමත විපස්සනා භාවනා වැඩපිළිවෙලේදී ඔක කෘත්‍යනේ. ඒ කෘත්‍ය කරන වැඩපිළිවෙලේදී ඔබේ ඉලක්කය වෙන්න ඕන කෘත්‍ය කරන්න ඕන ඩියුටිය කරන්න ඕන සැනසීම පතාගෙන නෙමෙයි. ඔබේ ඉලක්කයේ තියෙන ඕන සමත විපස්සනා භාවනා කෘත්‍යයේ තියෙන ඕන සැනසීම කියන්නේ නිවන පතාගෙන නෙමෙයි කරන්න ඕන. මොකද්ද? මේ තණ්හාව අරමුණු කරගෙන, ඒ කියන්නේ අරමුණු කරගෙන තණ්හාව අල්ලගෙන කියන එක නෙමෙයි. තණ්හාව නූපදින විදිහටයි සරල වචනේ කිව්වොත් තණ්හාව නූපදින විදිහටයි ඔබේ ප්‍රඥා ඔන්න දැන් ඔන්න බලන්න තාත්මන් සරල කරන්න. එහෙනම් කෙටියෙන් කියන ප්‍රඥාව ඔබ දියුණු කරන්න ඕන තණ්හාව නූපදින විදිහට. සමාධිය ඔබේ දියුණු වෙන්න ඕන තණ්හාව නූපදින විදිහට. ඒක ඉලක්ක වෙමි. සීලය ඔබේ පරිපූර්ණ වෙන්න ඕන තණ්හාව නූපදින එක ඉලක්ක වෙමි. එහෙනම් ඔබට කෘත්‍ය කෙරෙන්න ඕන තණ්හාව නූපදීම ඉලක්ක කරෙමි. ඇයි තණ්හාවෙන් නම් දුක එන්නේ? දුක නසන්න කිසිවිට ඔබට බෑ. ඔබට පුළුවන්කම තියෙන්නේ දුක එන එක නැති කිරීමයි. එහෙනම් දැන් ඒ දුක නැති කරන්න කරන වැඩපිළිවෙල කියන්නේ අපි මොකද්ද? තණ්හාව නූපදින්නයි මේ වැඩපිළිවෙල කරන්නේ. නූපදින වැඩපිළිවෙලයි කරන්නේ. එහෙනම් තණ්හාව නූපදින වැඩපිළිවෙල කරනවා කියලා කියන්නේ තණ්හාව නූපදින වැඩපිළිවෙල කරනකොට අනේ දුකත් නූපදිලානේ. අන්න බලන්න. එතකොට දැන් ඒකනේ කියන්නේ ඔබ නිවන ඕන නිවන ඕන කියා ගියත් නිවන් ලැබෙන්නේ නිවන එපා කියා එපා කියා නිවන් නොලැබී අරින්නෙත් නැහැ. ඔබ යන මග හරිනම් නිවන ලැබෙයි. ඒ කියන්නේ නะ ඔබේ මාර්ගය, ඔබේ භාවනාව, ඔබේ සමාධිය, ඔබේ සීලය එය අරමුණු වෙලා තියෙනව නම් තණ්හාව දුරු වෙන විදිහට නූපදින විදිහට. එහෙමනම් ආන්න ඔබට තණ්හාව නූපදින විදිහට නම් ඔබේ ඒ ප්‍රඥාව සීලය සමාධිය යොමු වී ඇත්තේ. එහෙනම් මොකද ඕකටම කියන වචනේ දුක නූපදින විදිහටයි. එහෙනම් අන්න දැන් ඔබට තියෙන්නේ මෙන්න දුකෙන් අත මිදෙන්න නම් කරන්න ඕන තණ්හාවෙන් අත මිදෙන වැඩ පිළිවෙලයි. මං කිව්වේ ඔබට තේරුණාද? තේරුණාද? නැත්නම් දැන් ඔබ සාමාන්‍යයෙන් හිතාගෙන හිටියේ දුක නැති කරන්න යන වැඩපිළිවෙලක් නේ. නේ? දුක ඒක තමයි සාමාන්‍යයෙන් කතා කරන ක්‍රමවේදය. හැබැයි දුක නැති කරන්න යනවා කියලා තමයි අපි කියන්නේ දුක නැති කරන්නේ. හැබැයි දුක නැති කරන්න කියලා අපිට දුක නැති කරන්න බෑ. ඒ දුක් දැන් දුක නැති කරන්න කියලා ඔබට කවදාකවත් දුක නැති දැන් මං කියන එක ඔබට දැනවද? දුක නැති කරන්න දැන් ඔබ එක ඉලක්කයක් තියෙන ඔබේ තියෙන දුක ඉලක්ක කරන් යන්නේ. දුක ඉලක්ක කරන් එයාටම ගහන්න යන්නේ. එයාට කැහුව කියලා එක නැති වෙන්නේ නැහැ. ඒක ඔටෝ නැති වෙනවා අරයට කැහුව හැටි. තණ්හාවට කැහුව හැටි අර ඔටෝම ඉබේම තියෙන එක. එහෙනම් දැන් ඔබට තියෙන්නේ අන්න අවබෝධ කරන්න. දැන් අවබෝධ කරන්න කියන්නේ මොකද්ද? එහෙනම් දැන් ඔන්න ඔබ දැනගන්න ඕන මේ දුක හදන වඩුව කවුද? ගෙදර තියෙන වඩු මුටු ටිකද? මොකවුද? තණ්හා. එතකොට ඔය තණ්හාව තියෙන්නේ ගෙදර බඩු මුට්ටු ටිකේද? දූදරුවන්ගේ ඒද? එහෙමද? එහෙනම් දැන් ඔය තණ්හාව දුක හදන හේතුව කොහෙද තියෙන්නේ? තමන්ගේ මනෝභාවය තුළයි. ආන්න බලන්න. එහෙනම් දුකටපත් වෙන්නේ කවුරුන්ද? තමන්. දුක හදන හේතුව තියෙන්නේ කවුරු ළඟද? තමන්. එහෙනම් දුක හදන්නේ කවුද? තමන්. පුදුම වැඩන්නේ. ඒක හදන ගමන් ඔබ කියනවා ඔබ කැමති මොකටද? සැපට කියලා. දැන් දුක හදන, දුක වැඩෙන, දුක හදන වැඩපිළිවෙල යන ගමන් කියනවා එහෙම කියලා. එතකොට ඇත්තටම පින්වන්දි දැන් ඔන්න ඔබට නිදහස් චින්තනයක් පවත්ව ගන්න පුළුවන් නම් ස්වාධීන මනසක් හදා ගන්න පුළුවන් නම් හරිම වාසනාවන්තයි. මේක මහා ලොකු බැරෑරුම් විදියට, ගැඹුරු විදියට, කල නොහැකි දෙයක් විදියට එහෙම හිතන්න යන්න එපා. මේක කරන්න පුළුවන් දෙයක් තමයි භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. එතකොට දැන් එහෙනම් ඔබට තියෙන්නේ දැන් මොකද? නිවැරදිව පින්වත්නි, නිවැරදිව කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මය අහගන්න. එච්චරමයි. ඒ සද්ධර්මය අහගත්තට පස්සේ ඔබට එතනින් එහා ඊට පස්සේ ඔබට තියෙන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මය අහන එක උච්චරයි. වෙන කාගෙන් හරි කරගන්න තියෙන්නේ. ඉතුරු සියලු ඩියුටි ටික තමා සතුයි. ඇයි සද්ධර්ම ඇහුවා, යෝන්සෝ මනසිකාරය, ධම්මානුදම් ප්‍රති, ඕ සේරම කවුරු ළඟද? තමන්මනේ. එනිසා ඒ අහපු ධර්මය ආන්න එතකොට එහෙනම් දැන් දැනුනේ ඒ අහපු ධර්මය මෙනෙහි වෙන්න ඕන. ඕන් ඒ අහපු දහම මෙනෙහි වෙන්න ඕන දිව්‍ය ලෝක යන්න අරමුණු කරන්ද? ඒ අහපු දහම මෙනෙහි කරන්න ඕන දිව්‍ය ලෝක යන්න අරමුණු කරන්ද? නෑ. ලෙඩ දුක් සනීප කරන්න කියන්නේ නැහැ. එන්දි ඒ අහපු එකට අනුව සීලය ආරක්ෂා කරන්න ඕන හොඳ තැනක උපදින්න අරමුණු කරන්ද? නැහැ. ඒවත් තියෙන්න ඕන කොහේ අරමුණු වෙලාද? තණ්හාව නූපදින විදිහට. ඒ තණ්හාව නූපදීම අරමුණු වෙලාම තියෙන්න. එහෙම වුණොත් අපිට මෙතනින් එතර වෙන්න පුළුවන්කම ලැබෙයි පින්වත්. නැත්තම්නම් එතර වෙන්න හම්බෙන්නේ නැති වෙයි. එහෙනම් දැන් කල්පනා කරන්න මේ බාහිර බඩු මුට්ටු වල නෙමෙයි තණ්හාව තියෙන්නේ. මේ තණ්හාව තියෙන්නේ තමන්ගේ සිත තුළයි. එහෙනම් බාහිර බඩු මුට්ටු ඕන තරම් තිබියදී දැන් පෞද්ගලස්සේ ආවා ගොඩාක් ඈතක ඉඳලා ආපු පැත්ත කියන්නේ මේ රෙකෝඩින් වෙන නිසා නැත්නම් හරිනේ නේ. ගොඩක් ඈතක ඉඳලා දානි දෙන්න පින්වත්නි හොඳ උපාසක මහත්තයෙක්. හොඳ කියන්නේ ඇත්තට සම්මතේ ඒ හොඳ වැඩ පිළක් කරන නිසා. ඊට පස්සේ එතුමා මේ රත්රම් බඩු කඩවල් තියෙන හොඳ මේ කඩ තියෙන එහෙම එහෙම කෙනෙක්. ඇවිල්ලා මං ඉන්න කුටියට ඇවිල්ලා ඒක පිටසත් එක වන්දනා කරන්න ඇවිල්ලා පරියන්කෙන් වාඩි වෙලා ඉන්න හැටිම මට තේරුණා මෙයා මේ කටයුතුට මොනව හරි මේ කරන කෙනෙක් කියලා. එහේ වාඩිලා ඉඳලා ටිකක් ඊට පස්සේ මට කියනවා ස්වාමීනි මා අපි ආවේ යම් මේ වහන්සේගෙන් බණ ටිකක් උත් අහන්න බලන්න මම කො දැන් නම් එහෙම මට කියන්න තේරෙන්නේ නැහැ කිව්වා බලන්න. ඊට පස්සේ මේගොල්ලෝ කොහොමද මොකක්ද දැනෙන්නේ නැත්නම් නිකන් කතා කරාට වඩා දැන් මෙහෙම තැනක නම් කියන එකක් පිනනදි මේ ඉන්න පිරිසෙන් කීප දෙනෙක් හරි ගන්න ඕනේ. අපි පස් දෙනෙක් ඇවිල්ලා අහනවා. අහන පස් දෙනාට තේරෙන්නේ නැති පස් දෙනෙක් උනොත් නිකන් තර්ක විතරක ටික කාලේ අපරාධේ ඒ ටික විතරයි. ඊට පස්සේ ඒගොල්ලෝගේ මතේටම සාදු සාදු කියලා යවන එක තමයි හොඳම එක තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දහම නොදන්න කෙනත් එක ධර්මය ගැන කතා කරන්න යන්න එපා කියලා. සීලවන්ත නැති කෙනත් එක සීලය ගැන කතා කරන්න යන්න එපා කියලා. බලන්නකෝ එතකොට බුදුරජාණන් වහන්සේ ඉදා අතීතින්දලම දැක්කනේ අද මේ තත්වයන් ටික. දන් දෙන්නේ නැති කෙනත් එක මහන්නේ දානය ගැන කතා කරන්න එපා කියනවා. ශ්‍රී සද්ධර්මයේ දන්නේ නැති කෙනත් එක සද්ධර්ම, ඒ කියන්නේ සද්ධර්ම කියන්නේ දුකෙන් එතර වෙන මඟ. ඒ ඒ ඒ වැඩ පිළිවෙල නොදන්න කෙනත් එක ඒක නම් කතා කරන්න යන්න එපා කියනවා. ගියොත් අනිවාර්යෙන් ගැටින් තමයිමයි කියන්නේ. එතකොට අර මහත්තයා මට කියන මේ ඉඳලා මේ මම කිව්වා ස්වාමිනේ අපි මේ ධම්මගේම කටයුතු කරන කට්ටිය කිව්වා. මේ මේව කරන කට්ටියමයි කිව්වා. අපි මේ බැඳීම් මුලින් නිදහස් වෙච්ච අය කිව්වා. මම නිකුත් දැම්ම දරුණු වචනේ. ඕගොල්ලොත් ඔය වගේ වචන කියනවද නැද්ද? කියනවා කියනවා. ඕගොල්ලොත් කියන අපිත් මේ බැඳීම් වල නිදහස් වෙලා. ඇයි ඒකවත් තේරෙන්නේ නැහැනේ. එතකොට මම කිව්වා බැඳීම් වල නිදහස් වෙලා කිව්වා මම කිව්වා මේ මහත්ය බැනීම් වලින් නිදහස් නොවුණු නිසාමයි කිව්ව ඔය ගෙදර උතන. ඔර රැකිරක්ෂා ටිකයි ඔය ටික කරගෙන ඉන්නේ එක නිදහස් නොවුණු නිසාමයි. නිදහස් වුණා නම් ඔය ටිකෙන් දාන්න එපේ. එතකොට එයා කියනවා මේ ස්වාමීනි අපේ ගෙදර ෆ්‍රිජ් එකක්වත් නැහැ. මම චේන් එකක් මුදුවත් දාන්නේ නැහැ. ඊට පස්සේ තව කිව්වා අපේ ගෙදර ටීවී හිපුත් නැහැ කිව්වා. ටීවී එකක්වත් ෆ්‍රිජ් එකක්වත් අපි චේන් මුදුවත් දාන්නේ නැහැ. මුකුත් නැහැ කිව්වා සේරුවේ වැතරලා. ඉතින් බලන්නකෝ දැන් එතකොට මම දැනගත්තා මේ අර උරුවල කාසබල නදී කාසබල ගාය කාසබල ඒ ටීම් එකේම එක්කෙනෙක්. මෙයාට ඍද්ධි ප්‍රාතිහාර පාන වෙනු අනිවාර්යෙන් අඩු ගානේ 4500ක් ගන්න. දැන් ඇත්තටම බලන්න දැන් එයා කියන දැන් ඔබට දහම අවබෝධන මේ නිකන් කියවලා අර මේ මතක තියාගන්න ගන්නේ ඔබේ මනස තුල යම් ප්‍රායෝගික දහමක් දැනෙනව නම් ඔබටම දැන් වර කියන ඒවා තුල එයාට පැහැදිලි කර දෙන්නත් ඔබට නොතේරෙන්න පුළුවන්. එහෙත් ඕකනම් දහම නොමේ කියන හැඟීමක් එනවා. එතකොට ඉතින් දැන් මෙයාට මොකද්ද කියන්නේ? එයා කියනවා අපේ ඊතර ෆ්‍රිජ් එකක් නැහැ, ටීවී එකක් නැහැ. මේ රත්‍රන් බඩු කඩයක් තිබුණා සොයනින් අපි චේන් අරන් දාන්න. ඒව මොකක් කරන්නේ? ඉතින් ඒගොල්ලොත් එක්ක ඇවිත් තිබුණා සාමාන්‍ය තරුණ පහේ නෝන කෙනෙක් ලොකු චේන් එකක් දාගෙන චේන් එකත් හොඳට පේනවා. මම කිව්වා මේ නෝන දාගෙන මේ චේන් එක. එතකොට එයා දාලා මෙයා දාලා නේ. මම එතකොට අර නෝනටත් දැන් අප්සෙට් දැන් එතෙන්ද එයාත් දැන් මේ තණ්හාව තියෙන අය තමයි චේන් දාන්නේ කියලා නේ දැන් එතන ඉස්මතු වෙන්නේ. මම කිව්වා උපාසක මහත්තයා සංසාරේ බොහෝම පුණ්‍ය කර්ම අනන්ත අප්‍රමාණ සසරේ සිදු කරලා ඒකේ විපාකේ තමයි මේ මනුස්ස ලෝකේ ඉපදුනේ. හැබැයි මනුස්ස ලෝකෙ ඉපදුනාට මහත්මයා ඒ භවභෝග සම්පත් ඒ දේවල් ගෙවල් දොරවල් යාන වාහන මුතුමැණික් රන් රිදී කෑම්බීම් රිදී පෙරදී ඕව ලැබෙන්න ඒවටත් දීලා තියෙන්න ඕන පින් කරලා තියෙන්න ඕන. ඔබතුමා මනුස්ස ජීවිතේ ලැබෙන්න පින් කරලා තියෙනවා. රත්‍රන් බඩු තිබුණත් දාන්න පින් කරලා නැහැ, පූජ කරලා නැහැ. ප්‍රිත් සීත කරන මේ මොකද්ද මේ ටීවී තිබුණත් ඒව එකක් ගෙදරට ගන්න තරම් පිනක් කරලා නැහැ. ඒ නිසා උතන තියෙන්නේ පෙර සසරේ පුණ්‍ය විපාකවල ඌනතාවයක් මිස වෙන මුකුත් නෙමෙයි. ලබන සසරේ ලැබෙන්නවත් දැන් ටිකක් පූජ කරලා දාන්නේ. මේ මිනිස්සු දැන් ඒ මිනිස්සු හිතනවා මේ දැන් මම කියන එක වෙනස් වෙනවා. මම යාට ගෝ මහත්තයෝ දෙයනේ ටීවී එකේ තණ්හාව තියෙන වෙයි. මම හෙව ටීවී එකේ තණ්හාව තියෙනවද? ෆ්‍රිජ් එකේ තණ්හාව තියෙනවද? චේන් එකේ තණ්හාව තියෙනවද? මං කිව්වා අර නෝන නම් මට හිතෙන විදිහට චේන් එක කරේ දාන් තියෙන්නේ. හැබැයි ඔය මහත්තයා නම් චේන් එක හිතේ දාන් තියෙන්නේ. ඒ නිසා අර නෝන කරේ දාන් ඔබතුමා හිතේ දාන්. ඒ නිසා ඔබතුමා සසර පවතිනවා. මේක කරේ දාන්න මනුස්ස ලෝකෙම දාන්න තියෙනවනම් දෙයිනේ දාන්න. මනුස්ස සැපනේ තියෙනවනම් කන්න. හොඳ වාහන තියෙනවා යන්න එන්න. ඉරිසියා කරන්න එපා, එයාට තියෙනවා අපිට නැහැ කියලා. එතෙන්දි දැන් ඕගොල්ලෝ කියන්නේ අපි ඉතින් වාහන වල යන්නේ නැහැ. ඉතින් මේ අපි දැන් අල්පේච්ච ජීවිතයක්. අපි ඉතින් මේ ධර්මයේ තුල මොන පිස්සුවත් එහෙම නෙමෙයි. ඇයි බුදුරජාන් වහන්සේ රන් කෙඳි වලින් මහපු සිවුරු පාවිච්චි කරේ පින්වත්නි? එතකොට ඒ බැඳිලා නෙමෙයි, හොඳ ප්‍රාසාද හදලා දුන්නා. උන්වහන්සේ වැඩ ඉන්න විතරයි ප්‍රාසාදේ. එතනින් පිටපතේ ඒ වස් කාලේ නික්මලා යනකොට මට මතකයි අහලා තියෙන මන කතාව මම ඔය කියවල හිටිටම හරියට දන්නේ නැහැ මේ කතා කියන්නේ මේ මං හදිසින් කතා කියලා කිව්වට ඒක ගණන් ගන්න එපා, ඒක වරදින්න පුළුවන්. ඒ කියන්නේ එකක් නම් ගම් වරදින්න පුළුවන්, ඒ සංඛ්‍යා ලේඛන ඒවා දාලා නැහැ, ඒක හරිය විතරනේ අපිට ඕන වෙන්නේ. මේ මල්ලිකා දේවියයි කිව්වත් අපිට වැඩක් නැහැ, විසාකාව කිව්වත් වැඩක් නැහැ, ඒක යන්න තියෙන හරිය විතරයි අපිට. නම් දෙකෙන් අපිට ප්‍රයෝජනයක් නැහැ නේ. මම අහලා තියෙනවා මේ සත් මහල් මොකද වහල් හතට වගේ මේ සඳුන් ප්‍රාසාදයක් හදලා බුදුරජාණන් වහන්සේ පූජා කරා කියලා කවුරු හරි බ්‍රාහ්මණයෙක් දුවේ නේ. ඒක එක වස්වසුව කියලා දිනවනේ. ඒ වස්වසව පින්වන් ඉඳලා උන්වහන්සේ වස්ස අවසාන වෙලා වඩිද්දි වෙනදනම් ඒ වැඩ හිටීම් කුටිය දිසාවට හැරලා නමස්කාරයක් වගේ, කියන්නේ ඒ දිසාවට හැරිලා අර නිකන් යුතුයකමක් විදිහට වගේ හැරලා බලලු වඩින්නේ. අර සඳුන් කුටිය මිලෙන් වැඩි බොහොම පුදුම විදිහට හදලා තියෙනවා. කියන්නේ ඒක දිහා පින්වන්නේ හැරිලා බැලුවෙත් නැතුළු වැඩි. එතකොට දැන් එතනින් දුන්නේ මොකද්ද? මේක ඉන්න විතරයි. දැන් ඔබ යනකොට මේ සඳුන් කුටිය කර තියාගෙන යන්නේ නැහනේ. එහෙනම් ඔබට තියෙන්නේ මෙච්චරයි, ඒක තේරුම් කරගන්න. මේ බාහිර වස්තු වල තණ්හාව නැහැ දෙයියනේ. අනේ බං දැන් ඕගොල්ලෝගේ ගෙදර තියෙන ටීවී එක බලන්න හොරෙක් ඇවිල්ලා ගිරිනකොට එයා යනවනේ හොරත් එක්ක ෂෝක් එකට. එයා කියනවා අනේ බෑ අරයමයි මම ගෙනාවේ, මට දැන් ස්ටූල් එකකුත් හදලා තිබුණා, මේ සේරම කරලා තිබුණා, මට බෑ ඔයත් එක්ක යන කියලා. එහෙම කියනවද? කියනද නැද්ද? ඇයි එහෙම නොකියන්නේ? එයාගේ තණ්හාව එයා කාටත් තොට්ටුයි. බලන්න උදුම වැඩේනේ. දැකෙතන මේක කෙරේ තියෙන්නේ බැඳීම කාගේද? තමන්ගේ හිතේ. එහෙනම් දැන් ඔබ කරන්න ඕන ටීවී එක අයින් කරන එකද ඒ කෙරෙහි එය අරමුණු කරගෙන තමන්ගේ මනෝභාවය තුළ සකස් වෙන බැඳීම අවබෝධ කරගන්න එකද ඔබට තියෙන්නේ ටීවී එක අයින් කරන එකද? ඒ දුකෙන් අත මිදෙන්න නම් ඔබට තියෙන්නේ ටීවී එක අයින් කරන එකද? නෑ. ටීවී එක තියනක් තියෙන්නරලා ඒ කෙරෙහි ඔබේ චිත්තසංතානය තුළ බැඳෙන ස්වභාවය අවබෝධ කරගන්න. ඒක ඔහේ තිබියදෙන් ඒක එහෙම තමයි. හොඳ ගයක් කරනොත් ඔයගොල්ලෝ සසරේ පින් කරලා තිබුණොත් හොඳ ගෙවල් ලැබෙයි. ඉන්න ලැබෙයි. තින්න. අපි මේ වෙයි ඉඳලා නම් මේක කරන්න බෑ කියලා පොල්ලොතු මඩුව කඩාගෙන යන්නද? නැහැ, එහෙම අවස්ථාවයක් නැහැ. දැන් ඒ ගෙයි දැන් ඔයගොල්ලෝ ලස්සන ඇඳුම් අඳිනවනේ. ඔය ඇඳුම් පින්වත්නි අඳින්න, ලස්සනට අඳින්න, මනුස්ස ලෝකනේ. අඳින්න නැති අයත් ඉන්නවා, එකම ඇඳුම් අඳින්න වෙන අයත් ඉන්නවා. ඉතින් විවිධේව කියයි ඒගොල්ලෝ. අපි ඉතින් මේ කටයුතු කරන නිසා අපි එක ඇඳුම පිරිසුදු කර කර අඳිනවා. අනේ බොහොම හොඳයි. හැබැයි මතක තියාගන්න, එයා සසරේ දීලා තියෙන්නේ අඩුවෙන්. ඒක නිසා එයාට ලැබෙන්නේ අඩුවෙන්. මනුස්ස ලෝකේ මනුස්ස සැප ලැබෙනවා, ඒක විඳින්න. හැබැයි අඳින ඇඳුම ඇඟේ අඳින්න. ඒ කිසි එතන ගැටලුවක් නැහැනේ. නේ අඳින එක කොහෙද අඳින්න ඕන? ඇඟේ. දැන් ඕගොල්ලෝ අඳින එක කොහෙද අඳින්නේ? හිතේනේ. ඔන්න ඔතන තමයි වෙනස හදා ගන්න ඕනේ. ඇඳුම ඇඟේ ඇඳුත් එතර ප්‍රශ්නයක් නැහැ. ඇඟේනේ. ඇඟ දාන්නේ නැහැ, දාන්නේ මොකද්ද කියලා. දාන රෙද්ද දාන්නේ නැහැ, මොකේ පටලවා වෙනවද කියලා බලන්න ඕනේ. ඒ දෙන්නටම තේරෙන්නේ නැහැ මේක මොකද්ද කියලා. දැන් මේක පිළිබඳ අයිනක ඉන්න එක්කෙනෙක් අල්ල ගන්නවා. අන්න ශෝකාලස්සෙන් වෙන දෙන්නේ ඩියුටි කරන්නේ. මේ වෙන සයිට් එකකින් එකෙක් තමයි. ආ මේක හොඳයි බලන්න ඔක ලස්සන වෙන්නේ. එයා එයා වන් මෑන්. සෝ එයා ලකුණු දා ගන්නවා. එයා ලකුණු දාම තමයි එයා මොකද කියන්නේ? එයා දුක හදා ගන්නවා. පුදුම වැඩේනේ. ඔගොල්ලෝ තේරෙන්නේ නැද්ද මේ කියන එක? ඒක නිසා ලැබෙන එකක් අඳගෙන මේකේ අඳගෙන ගෙනියන්න. ලැබෙන දෙයක් කන්න. හැබැයි අපි කියන්නේ ලැබෙන දේ කන්න, කෙලස් කන්න නැතුව. නේ ඕගොල්ලෝ වැඩිපුරම කරන්නේ ආහාර කනවට වඩා මොනවද කන්නේ? කෙලෙස්නේ. ඒ නිසා ලැබෙන ආහාරයක් ආහාර මාර්ගය ඔස්සේ යවන්න. එච්චරයි. කටට ඔබලා ආහාර මාර්ගයට යවන්න. දැන් මනසට ඔබලා මනෝභාවය තුළ යවන්න පටන් ගත්තොත් මේක හොඳ නැහැ, මේක කෑවොත් පව් සිද්ධ වෙයි, අරක හොඳ නැහැ, ඒක දැන් මේ මොනවෙ මේ චෙක් කරන්නේ? ආන්න බලන්න. ඒක නිසා මේකේ මුකුත් නැහැ පින්නදී හරියම අවබෝධ කරන්න පුළුවන් යථාර්ථවාදී, සත්‍යවාදී, යථාර්ථවාදී ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා කාටවත් ආත්මෙ දැන් මේ දැන් සමහර අය හිතනවා අනේ මේක බණ අහන්න ඉන්නවද මොන වටවත් නින්න ආවොත් කලකිරෙයි යාර මේ එක එකව හිතන අයත් ඉන්නනේ. එහෙම නැහැ. ඔබට මේ ධර්ම මනා විදියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනා විදියට ඔබට දැනුනොත් ඔබ තමයි මේ ලෞකික සමාජය තුලත් හොඳින් ඉන්න කෙනා. ඇයි පිනන්නේ එදා සවත් නුවර ලොකු කෝටි 4ක්ද කොහෙද සෝතාපන්න වෙච්ච ශ්‍රාවකෝ හිටියේ කියනෝනේ. ඉතින් ඒගොල්ලෝ ගිහි ජීවිත ගත කරන්නේ ඉන්නේ. තරුමල්ලු හදාගෙන රැකි ආරක්ෂා කරගෙන ඉතින් හොඳින් ඉන්නවනේ. දැන් ඔබට මේ ශාසනයට පිවිසෙන්නත් බැරුව දැන් ඔබට එක්ක පැන්න ගමන් එකාන්ත එක. එක්ක දැන් ඔන්න අපි දැන් මේ කටයුතු කරන ඒක නිසා දැන් ටීවී එකක් බලන්නේ නැහැ කියලා දැන් ඔන්න ගෙදර කෙනෙකුට බලන් දෙන්නේ. මහර එයා පැන්න අන්තෙට. එහෙම නේ මේක අවබෝධ කරන්න. එහෙනම් මේක කෙරෙහි තියෙන දැන් අපි සසරේ ආව මේ දුක හද හදා. මේ දුක හද හදා ආවේ දුක හදන වඩුව දැක්කේ නැති නිසා. ඒ වඩුව අපිට පෙන්නලා දුන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මෙන්න දුක හදන වඩුව. දුක හදන වඩුව මෙයා. එහෙනම් අපි දුක නැති කරන එක නෙමෙයි කරන්න ඕන, මේ හදන වඩුවයි අයින් කරන්න. එතකොට කැනි මඩල කැඩුව වගේ වෙයි. ඒ නිසා එහෙනම් දැන් සරලවම ඔබ අවබෝධ කරගන්න පින්වන්නි, බාහිර දෑ තුල බාහිර වස්තු තුල අනේ තණ්හාවක් නෑනේ. හැබැයි පින්නන්දි බලන්නකෝ, මම ඔබ කියන්නේ හිතුණා සාමාන්‍යයෙන් තිරිසන් සතුන්ට නුවණ දිනු කරන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? බෑනේ පින්නන්දි. නමුත් බලන්නකෝ මේ මැස්ස වගේ සතෙක් ගත්තොත් කොච්චර හොඳ ධර්මතාවයක් අපිට කියනවද කියලා බලන්නකෝ. දැන් මෙතන තියෙන මොනවා හරි අපවිත්‍ර ගොඩේ මැස්ස වැහුවා, එතන වහල ඉවරනටි තව ටිකක් එහා තියෙනවා නම් එතනත් වැහුවා. දැන් මෙතන අමතකමයි, අතන වැහුවා, තව එහා තැන කුහියර තැන දුන්නු එහෙත් ගියා. දැන් මෙහෙ අමතකයි. දැන් ඔබට තියෙන්නේ මෙතන වැහුවම තමයි. දැන් තව තැන්වල නොගිහින් අරනොද? ඒත් වහනවා. එතන වහගෙනත් අතනත් වහගෙන. ඕකත් අල්ලගෙන ඔන්නෝගනේ තියෙන්නේ. ඇයි ඒ තියෙන්නේ? ඒ බඩුවල නෙමෙයි ඒ තියෙන්නේ. ඒකේ තමන්ගේ මනෝභාවය තුලයි ඒ සැකැස්ම තියෙන්නේ. එහෙනම් පින්නන්දි මෙච්චරයි දැන් කෙටියෙන් තියෙන්නේ. ඔබට මේ දුකෙන් අත මිදෙන්න නම් බාහිර දෑ තුල දුක නැති බව දැනගන්න. බාහිර දෑ තුල දුක හදන හේතුත් නැති බව දැනගන්න. එහෙනම් දුක ලැබෙන්නේ Tamanට, දුක හදන හේතුව හටගන්නේ Taman තුල. අර බාහිර වස්තු අරමුණු කර ගනිමින් ඔබට තණ්හාව උපද්දවිය හැකියි. ඉන්දියක තමන්ගේ මනෝභාවය තුළම තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේක අවබෝධ කරගත්තොත් ආන්න ඔබට පින්වන්දි දුකින් මිදෙන්න පුළුවන්. එහෙනම් එතකොට ඔබ දුක දැනගත්තා, දුක ඇතිවීම දැනගත්තා, දුක නැති කිරීම දැනගත්තා, නැති කරන්නා වූ මාර්ගය දැනගත්තා. ඒ කියලා කියන්නේ මොකද්ද පින්වන්දි? මේ චතුරාර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය දැනගත්ත නම් ආන්න ඒක සැබවින් දැනගත්ත නම් පින්වත්නි අන්න බුදුරජාන් වහන්සේ දේශනාන ඔබ සත්‍ය ඥානයටපත් වෙනවා. සත්‍ය ඥානයට. එතකොට අන්න සත්‍ය ඥානයටපත් වුණාට පස්සේ ඔබට පුළුවන් කෘත්‍ය කරන්න. කෘත්‍ය කරලා අවසන් වෙනකොට කෘත ඥානය පහළ වෙයි. එච්චරයි තියෙන්නේ. ඒ නිසා එහෙනම් දැන් ඔබට තියෙන්නේ ඔබ කල්පනා කළේ දැන් දුක ඔබ හිතුවේ ඇත්තටම තණ්හාව නිසා දුක එනවා කියන එක එහෙම හිතෙන්නේ නැහැ නේ ඕගොල්ලොන්ට? දැනෙන්නේ නැහැ නේ? ඕගොල්ලොන්ට දැනෙන්නේ තණ්හාව නිසා සැප එනවා කියලා. ඒ නිසා ඕගොල්ලෝ නිතර නිතර තණ්හාවටම දාසය වෙලා තණ්හාවටම හිමිකාරය වෙලා තණ්හාවටම උරුමකාරය වෙලා තණ්හාවටම දාසය වෙලා තමයි ඔබ ඉන්නේ. ඇයි දැන් බලන්නකො ඔබ අහන දකින දැනෙන දැනගන්න අරමුණු වලට ඔබ නිතරම කැමැත්ත පහල කරලා බැඳිලා යන ස්වභාවයක් නේද තියෙන්නේ? ඉතින් ඒ කියන්නේ බැඳෙනවා කියන එකනේ. ඒ කියන්නේ තණ්හාව කියන එකනේ. එහෙනම් ඒක නිසා ඇති වෙන්නේ දුකනේ. දැන් ඔක ඔබට තේරෙන්නේ නැහනේ. ඔබ හිතන් ඉන්නේ ඒ දෙයට කැමැත්ත හදාගෙන ගැටීම හදාගෙන ඒ දෙය ගැන මෙනෙහි කර කර ඒ ගැන සිහි කර කර ඒක බැඳි බැඳි ඉන්න එක තමයි ඔබට හිතෙන්නේ සැපයි කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන දුන්නත කියන එකත් පුදුමයක් නේ. දැන් එහෙම හිතන ලෝකෙකනේ උන්වහන්සේ දේශනා කරන්නේ ඔහොම නෙමෙයි. දැන් ඔබ කියනවා කැමති දෙය නිසා ලැබෙන්නේ සැපයි කියලා. උන්වහන්සේ දේශනා කරනවා කැමති දෙය නිසා ලැබෙන්නේ දුකයි. බුදුම කතාව එතෙන්දි නේ. බුදුවරයෙක් නිසාම පින්න උන්වහන්සේලාට අපහාසාවේ නැද්ද? චෝදනා, අපහාස, නිନ୍ଦා බුදුම තරම් ආවා. බුදුවරයෙක් නේ පින්වත්නි. ඒක නිසා ඒ එනේවා මගින්ම හැම මෙහැම වෙලා යන සමහර අය ඉඳලා තියෙනවා. උන්වහන්සේ සද්ධර්මයේ දේශනා කරනකොට කියන ස්වාමීන් මම හරියට පැහැදුනා කියනවා. ඊට පස්සේ තවදුරටත් දේශනා කරනකොට කියනවා මගේ මුලින් තිබිච්ච පැහැදීමක් නැතුණා ස්වාමීනි, මොකුත් නැතුණා කියන්නේ කියලා යනවා. ඉතින් බලන්න ගයි ඒගොල්ලෝ ඒ කියන්නේ පින්නන්නේ තමන්ගේ මනස තුල ගොඩනගාගත් දෘෂ්ටියෙන් අත මිදෙන්න අකමැති අය. දැන් ඔබ මේ තැනකට එනකොට දන්නව කියන ඔළුව පුරවගෙන එන්න එපා. දැන් ඔබට තියෙන්නේ මේ මහත්යලා මේ වෙලතරාන කරනකොට ඔබ හිතන් ඉන්න ඕන ඔබ ඒ කියන දේ අවබෝධ කරගන්න බලන්න. එතෙන්දිම තියාගෙන තර්ක විතර්ක වලට යන්න පටන් ගත්තොත් ඒ දේ ඔබට අහිමි වෙයි. එනිසා දහම නිසා ලැබෙන දෙයක් තියෙනවා නුවණින් විමසන්න. ඒක ලැබෙයි ඒක ගන්න හිතන් විමසන්න එපා. ඒ ලැබෙන දේ ලැබෙයි. එච්චරයි තියෙන්නේ. ඒ නිසා එහෙනම් දැන් කල්පනා කරගන්න පින්වන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න එහෙනම් මේ අපිට චතුරාර්ය සත්‍ය ධර්මයේ පින්වන්දි මේ දේශනා කරපු දේශනාවලින් කිහිපයක් හැරෙන්න එක එක්කෙනා ඇවිල්ලා අහපු ප්‍රශ්න වලට භාග්‍යතුන් වහන්සේ අනුදැනවදාල පිළිතුරු තියෙනවා. ඒ වගේ දේශනා කිහිපයක් හැරෙන්න අනිත් දේශනා සියල්ලම පින්වන්දි මේ චතුරාර්ය සත්‍ය. ඒ කියන්නේ ඔය කිව්වතරේ අනිත් දේශනා සියල්ලම එකයි කියලා. අවුරුදු 45ක් තුල සිදු කළේ එක දෙයයි. එකම දේශනාවයි උන්වහන්සේ දේශනා කරන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස කටයුතු කරපු එක විතරයි. ඒකට සමහර ස්ථානවලදී එක එක උපමා උපමේය යොදාගෙන අනුශාසනා කළා. සමහර දේශනාවල චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය හතරම විස්තර කරනවා. සමහර දේශනාවල තුනක් විස්තර කරනවා. සමහර දේශනාවල දෙකක් විස්තර කරනවා. එතකොට අර බුද්ධිමත් ඒ ශ්‍රාවකයාගේ ස්වභාවයට තමයි දේශනා කරන්නේ. එතකොට එයා දෙකක් දේශනා කරත් එයාට පුළුවන් ඉතුරු දෙකක් අවබෝධ කරගන්න. සමහර අය හතරම දේශනා කරලා කරලා ටොකුව නෑන මෙහෙම කිව්වත් එහෙම මොකුත් වෙන්නේ මොකුත්මත් වෙන්නේ නැති අය බලන්න එහෙම එහෙම තියෙනවා. ඒ නිසා ඔබ මේ කරන ව්‍යායාමයේ තුල ඔබ මේ මනස පිරිසුදු කරන ව්‍යායාමයේ තුල ක්‍රියාත්මක වෙනකොට ඔබට පින්නන්නේ ලොකු රැකවරණයක් තියෙනවා. ඔබට මේ හැබැයි දැන් දැනගන්න ඕන දැන් ඔබ මෙතෙක්කල් බොහෝ දෙනෙක් කරන්නේ මේ ඇඟ පිරිසුදු කරන එකනේ. දැන් ඔබ බලන්නේ මේ කය සිල් ගන්නවන එක. කයට සමාධිය දෙන්න හදනවා. කයෙන් ප්‍රඥාව එළියට පෙන්වන්න හදනවා. මේ යන්නේ නැගමනින් හැසිරෙන හැටියෙන් බලන කියන හැටියෙන් ඒ කියන්නේ අනිත්‍යයට පෙන්වනද මම ඕගොල්ලන්ට වඩා බුද්ධි ප්‍රඥාවන්තයි මෙහෙමයි කියලා ඒ ඇඟෙන් පෙන් ඒ ඒව තුල නෑ ඒක සතර මහා ධාතු. ඒකට කොහොමවත් ඔක ආරෝපණය කරන්න අනේ බෑ මේ අතර සිල් රකින්න පුළුවන්ය? පුළුවන්ද බැරිද? ඈ බැහැනේ. අතර සිල් රකින්න බෑ, අතර සමාධිය කරන්න බෑ, අතර ප්‍රඥාවක් දිනු කරන්න බෑ. එතකොට එහෙනම් මේක කොතන තුලද ක්‍රියාත්මක වෙන්න ඕන? අපේ මනස තුලයි. එහෙනම් මනස තුල තමයි මේ ක්‍රියාත්මක වෙන්න ඕන. ඔබට පුළුවන් නම් ඒ මනසම අවබෝධ කරන්න. එහෙනම් මනස තුල සිදුවෙන මේ ක්‍රියාදාමයේ අවබෝධ කරනකොට මේක අවබෝධ වෙනකොට ආන්න පින්වත්නි ඒ මනස තුල මේ කෙලෙස් දුරු වෙන විට ඔබ හිමින් මේ ප්‍රඥාව දිනු වෙන පැත්තට ආවොත් ඔබට මේ මනුස්ස ජීවිතයේදී මේ භවයේදී මේ ධම අවබෝධ කරගන්න බැරි වෙලා හදිසියේදීවත් කය බිඳලා මැරුණොත් පින්වත්නි ඔබට ඊළඟ උපත්තියකට මේ දිනු කරපු මානසිකත්වයේ ස්වභාවය අපිට පිටිවහලක් වෙනවා. හැබැයි වෙන ඇඟ හදන ඒව කරලා තිබුණොත් එහෙමම පොළවේ තමයි. නේ ඒක පොළවේ තමයි. දැන් ඔබට තියෙන එහෙනම් කරේ චේන් දාන්න හිතෙත් දාන්න ඔය භෞතික චේන් නෙමෙයි. හිතෙත් වටිනා ආභරණ දාන්න. වටිනාභරණය තමයි හිතේ දාන්න. මොකද්ද? ලෝභ, ద్వේස, මෝහ කියන අකුසල මුල් දුරු වෙන විදිහට සිත පවත්ව ගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි හොඳම දිලිසෙන ආභරණය. ලෝභ, ద్వේස, මෝහ දුරු වෙන විදිහට. එහෙම වුණොත් ඔබට ඒ අවස්ථාවේ ප්‍රයෝජනෙ තියෙනවා පින්නන්. ඒ නිසා දැන් හිතන සමහර අය මගෙන් පහුදාද කවුරු හරි ප්‍රශ්නයක් අහුවා, ස්වාමීන් දැන් අපි මේව කරගෙන ගිහිල්ලා බණ භාවනාදි කරගෙන ගිහිල්ලා මේ ධර්මය අහා ගිහිල්ලා හදිසියේදීවත් මැරුණොත් අපි සෝතාපන්නවත් වෙන්න බැරි ළඟරනොත් ඉවරයිනේ. හතර පායයි. එතකොට මේ කරපු ටිකත් අපරාධිනේ ස්වාමීනි කියන්නේ. එහෙම හිතන්න එපා. එහෙම අපරාධි කොහොමද? නේ? එහෙම අපරාධ වෙන්නේ නැහැ. දැන් ඔබ දිනු කර කර දිනු කර කර දිනු කර කර එන ක්‍රමවේදයට දැන් ඔබට ඔබ මේ භද්‍ර කල්පේ බුදුරජාන් වහන්සේලා සිවුනමයි. ඒ සිවුනම ඉන්න කාලවලත් පින්වන්නේ ඔබ මේ සද්ධර්මයේ මේ විදිහවලට අහන්න ඇති. ඒකයි නැත්තම් ඔබ ඇවිල්ලා මෙච්චර වැඩ කටයුතු තියෙද්දි ඊයේ 15ක පොය දවස් තියෙද්දි ඊයේත් මේ වෙනුවෙන්ම කැප කරලා තියෙද්දි අදත් මේ වෙනුවෙන්ම කැප කරන්න හිතක් පහළ වෙන්නේ කොහේද? ඒ මේ හිත පහළ වෙන්නේ නැහැ. ඒ ඇවිල්ලා ඔහම වාඩි වෙලා ඉන්න හිත පහළ වෙන්නේ නැහැ. ඇයි ඒ පහළ වෙන්නේ නැත්තේ? එහෙම වෙන්නේ නැහැ. එහෙම පුරුදු කරන්න තිබුණා නම්. දැන් ඔබ පුරුදු කරලා. හැබැයි පුරුදු කරලා යම් විදියකට හරි පුරුදු කරලා තියෙන්නේ පින්වත්නි ඔබ අර මේ නිකන් hina වෙන විහිළු කතා අහන ඒවත් නෙමෙයි. ඔබ අර කතාපසේලා වගේ දැන් මේ දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල දන්නේ නැහැ. එහෙත් ඒ වැඩේ පිළිවිලේ යන්න ඕන කියන වැඩ කරන ඒගොල්ලෝ ගියේ. දැන් අන්න ඔබත් අතීතේ ඉඳලා පින්වන්නේ මේ දුකෙන් අත මිදෙන වැඩ පිළිවිලේ ටික කටයුතු කරලා වීරිය මද නිසා හරි කම්මැලිකම නිසා හරි කල්යාණ මිත්‍රයන් ලැබීම කම නිසා හරි ඔය ඉතින් ඇදගෙන වැටලා පහළටයි. ඉතින් අර ඒ ටිකත් එක තමයි දැන් මේ මූදු වෙවි යන්නේ. ඒ නිසා ඔබට මෙතනින් කා බින්දලා මරුණත් ඔබට මේ මෙතෙන්දි ගත ශක්තියත් ඔබට එතකොට කොයි දවසක හරි වෙනද ඒක ප්‍රයෝගී වෙනවා ඔබට. ඒ නිසා අතහරින්න එපා මේ ලැබුණු මේ අවස්ථාවෙන් කරන්න පුළුවන් තරම් මනස පොලිස් කරන්න. ඒ කියන්නේ පොලිස් කරන්න කියන්නේ එන අකුසල සිතිවිලි, ඒ වගේම ලෝභ ද්වේෂ අන්තර්ගත වෙච්ච ඒ වෙන එක හඳුනන්න. හඳුනලා එතකොට හැබැයි ඒව හැඳිනීම තුල ඉලක්ක වෙන්න ඕන. අන්න බලන්න හඳුනන්නේ කුමක් අරමුණු කරගෙනද? දුකෙන් අත මිදෙන්න කියලා හිතාගෙන නෙමෙයි, තණ්හාව නූපදින්න. තණ්හාව නූපදින විදිහේ ඉලක්ක කරගෙන ඒක අරමුණු කරන් කරනකොට ඔබ ඉබේම දුකෙන් අත මිදෙයි. කියන එක තේරුණාද? පොඩි විනාඩි 10ක් විතර විකත් දෙන්නේ. ඉන්න 10ක දර විවේකයක් අරගෙන ඉන්න ඔබට මම තා පොඩ්ඩක් හොඳයි. තිරුවන් සරණයි.